ලංකාවේ දකුණු මුහුදු වෙරළේ තියෙන හුම්මානය අපේ අසන්න බොහෝ දෙනෙක් දැකලාදී. ඔස්ට්‍රේලියාවේ පෙරළ තීරයේ දිගේ ඒ වගේ හුම්මානේවල් කීපයක්ම තියෙනවා. ඉතින් බටහිර ඔස්ට්‍රේලියාවේ හුදකලා වෙරළ තීරයක තියෙන ඒ වගේ හුම්මානයක් වෙතට ගිය අපූරු ගමනක් තමයි අද රූරල් බීට් චාරිකාවෙන් මම ඔබට අරගෙන එන්නේ. ඔස්ට්‍රේලියාවේ භූමි ප්‍රමාණයෙන් 3/1 විශාල වෙන බටහිර ඔස්ට්‍රේලියාව වැඩිපුරම අපි හිතන්නේ විශාල කාන්තාරයක් විදිහට. ඒක ඇත්ත වුණත් බටහිර ඔස්ට්‍රේලියාව හරිම අපූරු සුන්දර ස්ථාන රාශියක් හංගගෙන ඉන්නවා. විශේෂයෙන්ම මේ ප්‍රාන්තයේ වටේ තියෙන වෙරළ තීරයේ අලංකාර තැන්වලින් අනූනයි. බටහිර ඔස්ට්‍රේලියාවේ දුරස්ස ප්‍රදේශයකට යන වාරයක් පාසාම මම ඉතාමත් බලාපොරොත්තු සහගතව ඉන්නේ මොන වගේ අපූරු ස්ථානයක්ද මට මේ සැරේ දකින්න වෙන්නේ කියලා. තාමත් ඒ බලාපොරොත්තුව නම් කඩවිලා නැහැ. පහුගිය රූරල් බීට් චාරිකාවෙන් කැනාවන් කියලා ප්‍රදේශයකට ගියා ඔබට මතක ඇති. ඒක පර්ත් නගරේ ඉඳලා කිලෝමීටර් 900ක් විතර උතුරෙන් පිහිටලා තියෙන්නේ. ඉතින් අද අපි යන්නේ කැනාවන් වල ඉඳලා තවත් කිලෝමීටර් 75ක් 80ක් විතර උතුරට වෙන්න වෙරළ තීරයේ තියෙන ඉහළට වතුර කඳක් විදින හුම්මානයක් නරඹන්න. අපි අද යන ඒ ප්‍රදේශය තමයි කෝබා. කැනාවන් වලට ගිය රාජකාරිය කලින්ම ඉවර වෙච්ච නිසා අපේ ආපහු යන ගුවන් යානය අල්ලගන්න අපිට දවසකටත් වැඩි කාලයක් ඉතුරු වුණා. ඉතින් අපිට යන්න පුළුවන් දුරින් තියෙන තැන් බලන්න යමු කියන යෝජනාවට මාත් සමග පර්ත් වල ඉඳන් ඇවිල්ලා හිටිය සගයත් එක පයින් කැමති වුණා. ඉතින් අපි පහුවදා පාන්දරම උදේ 5ට විතර කෝබ පැත්තට යන්න පිටත් වුණා. උදේ පාන්දර මේ කාලයට තියෙන ඇඟ හිරිවැටෙන තරම් සීතල වැඩි වුණේ මේ මුහුදු බඩ ප්‍රදේශවල තියෙන හුළං පාර නිසා. ඉතින් අපි කැනාවන් හරහා උතුරට යන ග්‍රේට් වෙස්ටර්න් පාරේ කිලෝමීටර් 25ක් විතර ගිහිල්ලා කෝබා වලට යන්න තියෙන බ්ලෝ හෝල් පාරට හැරුණා. චික වේලාවකින්ම අපි යමින් හිටියේ විශාල ගස් නැති පඳුරු සහිත ප්‍රදේශයක් තුලින්. ඊළඟට අපි යන පාර ලේක් මැක්ලියොට් කියන මහා ජලාශයේ දකුණු අන්තය හරහා වැටලා තිබ්බා. ලේක් මැක්ලියොට් කියන්නේ ඔස්ට්‍රේලියාවේ බටහිරටම වෙන්න පිහිටලා තියෙන ජලාශයක්. මහා විශාල ජලාශයක් වුණත් වැඩි හරියක් හිස්. ඇන්ටාක්ටිකාව දිහාවේ ඉඳන් උතුරට සීතල ජලය අරගෙන ගලන බටහිර ඔස්ට්‍රේලියානු දියවැල ඇති කරන පරිසර තත්ත්වය නිසා මේ ප්‍රදේශයට වර්ෂාව ලැබෙන්නේ හරිම අඩුවෙන්. ඒක නිසා මේ ජලාශයත් ඒ වටේ ප්‍රදේශයත් බටහිර ඔස්ට්‍රේලියාවටම හුරු දුමුරු පැහැකින් තමයි පේන්නේ. හැබැයි අපි දැක්කා තනින් තන්ට සුදු පාටට. ඒ තමයි මිදුණු ලුණු. අධික වාෂ්පීකරණය නිසා වැව්පතුලට යටින් තියෙන ලවණ මිශ්‍ර වතුර මිදිලා තනින් තන ලුණු හැදිලා. මේ ප්‍රදේශයේ පසේ අධික ලවණ සාන්ද්‍රණයක් තියෙන්නේ. ඉතින් ඇත්තටම ලේක් මැක්ලියොඩ් වලට මුහුදු ජලයේ එන්නේ නැති මිරිදිය ජලාශයක් වුණත් ඒක ලවණ ජලාශයක් වෙලා. ලේක් මැක්ලියොඩ් වල තියෙන වතුරේ ලවණ සාන්ද්‍රණය මුහුදු වතුරට වඩා 10 ගුණයක් අධිකයි. ඉතින් මේ තත්ත්වයෙන් ප්‍රයෝජනය අරගෙන ලුණු සහ අනෙක් ඛනිජ වර්ග හදන විශාල ලේවායක් ලේක් මැක්ලියොඩ් වල පිහිටලා තියෙනවා. රියෝ ටින්ටෝ සමාගමට තමයි මේ ලුණු ලේවාය අයිති. ලේක් මැක්ලියොඩ් ජලයේ සාන්ද්‍රණය අධික නිසා මුහුදු වතුරෙන් ලුණු හදනව තරම් වෑයමක් නැතුව පිරිසුදු කන ලුණු හදන්න පුළුවන්. අවුරුද්දකට ටොන් මිලියන 3ක් පමණ මේ පතලේ හදනවා කියලා තමයි කියන්නේ. පතල දිහාවට ගියාම ලුණු සුදෝ සුදුවට කඳු ගහලා තියෙන හැටි බලන්න පුළුවන්. ලේක් මැක්ලියොඩ් වරින් වර වර්ෂා ජලයෙන් පිරෙනවා. ඒ වගේම උතුරට වෙන්න තනින් තන හැමදාම වතුර පිරලා තියෙන්නේ. ඒ ප්‍රදේශයේ කුරුළු වර්ග රාශියක් ජීවත් වෙන කුරුළු පාරාදීසයක්. ඉතින් අපි ලේක් මැක්ලියොඩ් පහු කරලා තවත් කිලෝමීටර් 40ක් විතර වෙරළ දිහාවට ගියා. පඳුරු වැටිච්ච උස වැලි කඳු වැටියක් හරහා ගිහිල්ලා මුහුදු වෙරළට සමීප වෙන්න අපිට පුළුවන් වුණා. ගොඩබිම දිහාවෙන් වැටෙන අරුණාලෝකයේ මැද හිරිගඩු පිපෙන නැවුම් මුහුදු සුළඟ ආස්වාස කර කර අපි අලංකාර ඉන්දියන් සාගරයේ දිහාවට මුහුණ දාලා හිටියේ. මේ හැරි කිලෝමීටර් ගණනාවකට මුහුදු වෙරළක් නැහැ. වෙරළ දිහාවට තියෙන්නේත් අවුරුදු මිලියන ගණනක් පැරණි රතු දුඹුරු පාෂාණ වලින් හැදිච්ච වැටියක්. ඒ තද පාෂාණ වැටිය පහලින් වදින ඉතාම සැර රළපහරින් පිටුපසින් තියෙන වැලි කඳු වැටිය ආරක්ෂා කරනවා. දුඹුරු රතුපාට පහුබිමේ තද නිල්පාට මුහුදු ජලය වැදිලා ඇති කරන කිරිසුදු පෙනපිඬු හරිම අලංකාර දර්ශනයක්. ඒ වෙනකොටත් මද කරුවලක් තිබ්බත් ගල්වැටේ කෙලවරකට වෙලා යුවලක් ඔවුන්ගේ බිලීපිත්ත පහළ සැඩ රළපහරට එල්ල කරගෙන ඉන්නවා දැකලා මාත් සගය පුදුම වුණා. මෙච්චර සැර රළපහරක මොන මාළුවෙක්ද අල්ලන්න පුළුවන් කියලා අපට හිතුණා. ඒත් සමහර මිනිස්සුන්ට මාළු ඇල්ලීමනත් වඩා බිලීපිත්ත වතුරට දාගෙන ඉන්න එකත් විනෝදයක් කියලා මම අත්දැකීමෙන්ම දන්නවා. මේ හරි රළපහර කොච්චර සැරද කියනවනම් වැරදිලා හරි පහළට වැටුනොත් කෑලිවත් ඉතුරු වෙන එකක් නැහැ කියලා තමයි මට හිතුනේ. බ්ලෝ හෝල් කියලා ගහලා පෝරුවක් තිබ්බත් විශාල පැතලි ගල්වැටියේ උඩට විදින වතුර කඳක් අපට එකපාරට පෙනුනේ නැහැ. මුහුදේ ගෝසාව නිසා කිසි දෙයක් ඇහෙන්නෙත් නැහැ. එහෙම හතර වටේ බලබලා ඉන්න අපිට හදිස්සියෙම මුහුදු රළ ඇවිල්ලා ආපහු යන වෙලාව ඇති වෙන නිශ්චලතාවෙදි අහස් කූරක් උඩ යවනකොට වගේ සද්දයක් ඇහුණා. ඒකම ඒ හඬ එන දිහාව බලපු අපිට මීටර් 20ක් විතර උඩට විදින ජල කඳක් දකින්න හම්බ වුණා. ඉතින් හරියටම හුම්මානේ තියෙන තැන දැනගෙන පැතලි රළු ගල් තලාව හරහා අපි ඒ දිහාවට ගියා. ඒගියේ ගල් වැටියේ මාළු බාන්න ගිහිල්ලා පල්ලෙහාට වැටලා මිය ගිය මිනිස්සෙගේ ස්මාරකයකුත් පහු කරගෙන. එතන ඉඳන් සෑහෙන වෙලාවක් අපි මේ හුම්මානේ දිහා බලාගෙන හිටියා. හුම්මානයක් හැදෙන්නේ මුහුදු වැරළේ තියෙන ගල්වල තියෙන ගුහා අස්සට මුහුදු රළ හයියෙන් ගිහිල්ලා ඉහළ පාෂාණ තට්ටුවේ තියෙන හිල් අස්සෙන් පීඩණයකින් වතුර ඉහළට විදීමෙන්. ඉතින් හුම්මානයක් හැදෙන්න මුහුදු වැරළ පාෂාණ සහිත වෙන්න ඕනේ. ඒ වගේම ගුහා තියෙන්නත් ඕනේ. ඒ ගුහා ඉහළට විවර වෙන්නත් ඕනේ. ඒ වගේම ඒ හරිය රළපාර සැරවෙන්නත් ඕනේ. ඔය හේතු හැම එකක්ම හරියන එක සෑහෙන අමාරු දෙයක් නිසා ස්වභාව ධර්මයේ මේ අපූර්ව නිර්මාණය හරිම දුර්ලභයි. ඔස්ට්‍රේලියාවේ හුම්මාන කීපයක්ම තියෙනවා. මම ඒවයින් කීපයක් දැකලත් තියෙනවා. කෝබවල තියෙන හුම්මානේ විවර කීපයක්ම තියෙනවා. මැද විශාල විවරයක් වටේ කුඩා විවර කීපයක්. බොහෝ වෙලාවට කුඩා විවර වලින් තමයි වතුර උඩට විදින්නේ. ගල්වැටිය උස නිසා ඒව ඈතට පේන්නේ නැහැ. ඒත් ළඟට ගියාම මේ විවර ඔක්කොම බලන්න පුළුවන්. ඒත් හොඳම සැර රැලක් ආවහම මැද තියෙන හිලෙන් ඉතා ඉහළට වතුර කඳක් විදිනවා. එතකොටනම් ඈතට වුණත් ඒක දර්ශනය වෙනවා. ඉතින් මාත් සගයත් වෙරළට එන රැලි දිහා බලාගෙන මොන රැල්ලෙන්ද ලොකු ජල කඳක් විදින්නේ කියලා ඔට්ටු ඇල්ලුවා. හුම්මානේ බල්ල ඉවර වෙලා අපි මුහුදු වෙරළට සමාන්තරව තියෙන පාර දිගේ දකුණු දිහාවට ගියා. මේ කාලේ තල්මසුන්ගේ පර්යටන සමය. වේල් ශාක් සහ කිල වේල් තල්මසුන් මේ කාලයට මේ බටහිර වෙරළ තීරේ බලන්න පුළුවන්. මුහුදු වෙරළට ටිකක් ඈතින් සෙල්ලම් කරන තල්මස්සු කීප දෙනෙක් බලා ගන්නත් අපට පුළුවන් වුණා. මේ වෙරළ එක තැනක ස්මාරකයක් හදලා තියෙනවා. ඒ 1941 නොවැම්බර් මාසේ දෙවැනි ලෝක යුද්ධයේ ආරම්භක කාලේ ජර්මන් යුද නැවක ප්‍රහාරයෙන් විනාශ වෙච්ච HMS සිඩ්නි යුද නැවේ නාවිකයන් සිහි වෙන්න. මේ යුද නැව දෙකේ සටනින් HMS සිඩ්නි නැව සම්පූර්ණයෙන්ම මුහුදුබත් වුණා. ඒකේ හිටපු නාවිකයන් 645 සියලු දෙනාම මිය ගියා. ජර්මන් නැවටත් සටනින් සෑහෙන්න හානි වුණා. ඒක කෝබවලට උතුරෙන් පිහිටි රෙඩ් බ්ලෆ් වලට ළඟින් මුහුදේ ගිලිලා ගියා. ඒත් ඒකේ හිටපු නැවිය 399න් 318ක්ම බේරගත්තා. මුහුදු වෙරළ දිගේ යද්දි මේ ප්‍රදේශයේ ගල්පරවල වැදිලා දෙකට කැදිච්ච කොරියන් නැවක කැබලි දෙකක් තවමත් දකින්න පුළුවන්. මේ කෝබවල හුම්මානය පිහිටලා තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ බටහිරටම වෙන්න. ලංකාවේ කුඩාවැල්ලේ පිහිටලා තියෙන අලංකාර ඒ වගේම ලෝකේ දෙවැනි විශාලතම හුම්මානයට ඔස්ට්‍රේලියාවේ ඉඳලා ළඟම තැනකට වෙලා මම ඉන්දියන් සාගරය හරහා බලාගෙන හිටියා. ඊට පස්සේ මගේ මව්බිමට ඔස්ට්‍රේලියාවේ ඉඳලා දුර වැඩිම ප්‍රදේශයට යන්න තියෙන ගුවන් යානය අල්ලගන්න මාත් මගේ සගයත් නැවත කැනාවන් දිහාවට අපේ රථය ධාවනය කළා. කෝබවලට ගිය ගමනේදී ගත්ත ඡායාරූප කීපයක් ඔබට SBS සිංහල ලැන්ග්වේජ් පිටුවට ගියොත් බලා ගන්න පුළුවන්. එහෙමනම් අදට මම රූරල් බියුටි චාරිකාවෙන් සමු ගන්නවා. ලබන මාසෙත් අන්තිම සිකුරාදා ඔස්ට්‍රේලියාවේ තවත් ප්‍රාදේශීය ප්‍රදේශයකට යන චාරිකාවකින් හමු වෙමු.